අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
ආයිබෝවන් සුබ දවසක් සියලුම දරුවන්ට ආදරණීය දුවේ පුතේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රුහුණු සේවයේ මගින් විකාශනය කරන රුහුණු ගුරුගෙදර අධ්‍යාපනික වැඩසටහන සමගයි අපි අද නැවතත් ඔබ සමග සම්බන්ධ වෙන්නේ. අපි අද සාකච්ඡා කරන්නේ 10 වසර විද්‍යාව විෂයට අදාළව ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වෙනස් කරගන්නා ආකාරය පිළිබඳ. ඔබට අද පාඩම කියලා දෙන මම තලල්ල උතුර ධර්මවිජය මහාවිද්‍යාලයේ අමිල නන්දසේන ගුරු මහත්මයා තමයි මම. දුවේ පුතේ, අපි අද පැහැදිලි කරන්න යන්නේ රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි කරගන්නේ කොහොමද කියලා. මං හිතනවා දුවේ පුතේ, ඔයාලට අපි කලින් දවසේදී පාඩමේදී කියලා දුන්නා ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කියන්නේ කුමක්ද කියලා, ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කියන එක අදහස් වෙන්නේ මොකද්ද කියලා අපි කියලා දුන්නා. ඒ වගේම රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වෙනස් කිරීමට බලපාන සාධක හතරක් කලින් දවසේ අපි උගන්වනකොට ඒ ගුරු මහත්මයා ඔබලට කියලා දුන්නා. මොනවද මේ සාධක හතර? ප්‍රතික්‍රියකවල උෂ්ණත්වය, ප්‍රතික්‍රියකවල පෘෂ්ඨ වර්ගඵලය, ඒ වගේම ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය සහ උත්ප්‍රේරක. මොනවද මේ සාධක හතර? ප්‍රතික්‍රියකවල උෂ්ණත්වය, ප්‍රතික්‍රියකවල පෘෂ්ඨ වර්ගඵලය, ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය සහ උත්ප්‍රේරක කියන මෙන්න මේ සාධක හතර ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වෙනස් කරනවා කියලා අපි හඳුනාගෙන තිබුණා. අපි අද මුලින්ම මේ උෂ්ණත්වය කියන සාධකය සහ පෘෂ්ඨ වර්ගඵලය කියන සාධකය කොහොමද ප්‍රතික්‍රියාවක් ශීඝ්‍ර කරන්නේ කියලා ඉගෙන ගමු. උෂ්ණත්වය කියන සාධකය ප්‍රතික්‍රියාවක් ශීඝ්‍ර කරන ආකාරය පිළිබඳ අපි මෙහෙම හිතා බලමු. උදාහරණයක් විදියට මතක් කරගන්න, අපි ඕනෑම ද්‍රව්‍යයක් නිර්මාණය වෙලා තියෙන්නේ කුඩා අංශු එකතු වෙලා. ඝනයක්, ද්‍රවයක්, වායුවක්, මේ හැමදේම නිර්මාණය වෙලා තියෙන්නේ කුඩා අංශු එකතු වෙලා. අපි ඔයාලට 8 වසරේ වගේ පාඩමකදී පදාර්ථයේ අසන්තත ස්වභාවය කියලා මේ අදහස කියලා දුන්නා. මොනවද මේ කුඩා අංශු? දැන් 10 වසරේ දරුවෝ විදිහට අවබෝධ කරගෙන ඇති මේ අංශු අණු හෝ පරමාණු වගේ දේවල් කියලා. උදාහරණයක් විදියට අපි මැග්නීසියම් කියන ලෝහය සහ ජලය අතර ප්‍රතික්‍රියාව සලකා බලමු. කොහොමද මේ ද්‍රව්‍ය දෙක අතර ප්‍රතික්‍රියාවට උෂ්ණත්වය බලපාන්නේ කියලා. දැන් මේ ජලය කියන ද්‍රව්‍යයත් මැග්නීසියම් කියන ද්‍රව්‍යයත් අංශු එකතු වෙලා හැදිලා තියෙනවා. මේකෙදි මැග්නීසියම් හැදිලා තියෙනවා මැග්නීසියම් අංශු එකතු වෙලා, ජලය හැදිලා තියෙනවා ජල අංශු එකතු වෙලා. මේ දෙක ප්‍රතික්‍රියා කරනකොට අනිවාර්යෙන්ම මැග්නීසියම් අංශු සහ ජල අංශු එකට ස්පර්ශ වෙන්න ඕන, ගැටෙන්න ඕන. ගැටුනොත් තමයි, ගෑවුනොත් තමයි ඒ මූලද්‍රව්‍යද, ඒ ද්‍රව්‍ය සංයෝගය සහ මූලද්‍රව්‍ය අතර ඉලෙක්ට්‍රෝන හුවමාරු වීම සිදු වෙලා රසායනික ප්‍රතික්‍රියාව ආරම්භ වෙන්නේ. ඒතර කොහොමද මේ උෂ්ණත්වය කියන එක මේ ප්‍රතික්‍රියාව ශීඝ්‍ර වෙන්න බලපාන්නේ? ඉක්මනට මේ ප්‍රතික්‍රියාව අවසන් වෙන්න උෂ්ණත්වය බලපාන්නේ කොහොමද? උෂ්ණත්වය වැඩි කරනකොට මෙන්න මේ පදාර්ථ හැදිච්ච අංශුවල චාලක ශක්තිය වැඩි වෙනවා. මැග්නීසියම් නම් මැග්නීසියම් ලෝහය හැදිච්ච මැග්නීසියම් අංශුවල කම්පනය වැඩි වෙනවා. ජලය නම් ජලය හැදිච්ච ජල අංශුවල චලනය වන වේගය වැඩි වෙනවා. දැන් මේ චලනය වන වේගය වැඩි වෙනකොට මොකද්ද වෙන්නේ? මේ අංශු වැඩි වාර ගානක් එකට ගැටෙනවා. උෂ්ණත්වය වැඩි කරන්න වැඩි කරන්න මේ අංශු චලනය වන වේගය වැඩි වෙනවා. චලනය වන වේගය වැඩි වෙනකොට මේ අංශු එකට ගැටෙන වාර ගාන වැඩි වෙනවා. උදාහරණයක් විදියට උෂ්ණත්වයේ අඩු අවස්ථාවේදී මැග්නීසියම් සහ ජලය එක විනාඩියකට 100 වතාවක් ගැටුණනම් උෂ්ණත්වය වැඩි කර ගමන් ජලාංශු චලනය වන වේගය වැඩි වෙනවා. එතකොට 1 විනාඩියකට 150 වතාවක් ගැටෙනවා කියලා අපි උදාහරණයක් විදිහට සලකමු. එතකොට මොකද්ද වෙන්නේ? මේ ගැටෙන වාර ගාන වැඩි වෙනකොට මේ මුලද මේ සංයෝගය සහ මූලද්‍රව්‍ය ප්‍රතික්‍රියා කරන වේගය වැඩි වෙනවා. ගැටෙන වාරයක් පාසා ප්‍රතික්‍රියා වෙනවා. වාර ගැටෙන වාර ගාන වැඩි වෙනකොට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. පැහැදිලිද මේ කියන්නේ? එතකොට මේ විදියට තමයි ප්‍රතික්‍රියාවක් ශීඝ්‍ර වෙන්න උෂ්ණත්වය බලපාන්නේ. උෂ්ණත්වය වැඩි වන විට අංශුවල චාලක ශක්තිය වැඩි වෙනවා. චාලක ශක්තිය වැඩි වෙනකොට ප්‍රතික්‍රියකවල ගැටෙන වාර ගණන වැඩි වෙනවා. ගැටෙන වාර ගණන වැඩි වෙන විට ප්‍රතික්‍රියාව ශීඝ්‍ර වෙනවා. අපි නැවතත් පැහැදිලි කරන්නම් ඔයාලට කොහොමද මේ උෂ්ණත්වය ප්‍රතික්‍රියාව ශීඝ්‍ර කරන්නේ කියලා. ද්‍රව්‍යවල උෂ්ණත්වය වැඩි වෙනවා. එවිට එම ද්‍රව්‍ය සෑදී ඇති අංශුවල චාලක ශක්තිය වැඩි වෙනවා. ඒ කියන්නේ අංශු චලනය වන වේගය වැඩි වෙනවා, කම්පණය වන වේගය වැඩි වෙනවා. චාලක ශක්තිය වැඩි වූ විට අංශු එකිනෙකට ගැටෙන වාර ගාන වැඩි වෙනවා. ගැටෙන වාරයක් පාසා රසායනික ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. මේ නිසා ප්‍රතික්‍රියාවේ වේගය නැත්නම් ශීඝ්‍රතාවය ඉහළ යනවා. පැහැදිලිද මේ කියන්නේ? මෙන්න මේ සිද්ධිය පැහැදිලි කරන ඔයාලට අතට දැන් පැවරුමක් ලැබිලා ඇති. ඒ පැවරුම තුල තියෙනවා මේ විස්තරේ. මේක අහනව පැවරුමේ මුලින්ම උෂ්ණත්වය ප්‍රතික්‍රියාවක් ශීඝ්‍ර කරන ආකාරය පැහැදිලි කරන්න. කොහොමද දැන් ඔයාලට අවබෝධ වෙච්ච විදියට උෂ්ණත්වය ප්‍රතික්‍රියාවක් ශීඝ්‍ර කරන්න? කොහොමද උෂ්ණත්වය ප්‍රතික්‍රියාවක් ශීඝ්‍ර කරන්නේ? උෂ්ණත්වය වැඩි වන විට ප්‍රතික්‍රියක අංශුවල චාලක ශක්තිය වැඩි වෙනවා. මොකද්ද වෙන්නේ? උෂ්ණත්වය වැඩි වන විට ප්‍රතික්‍රියක අංශුවල චාලක ශක්තිය වැඩි වෙනවා. ප්‍රතික්‍රිය කියන්නේ ප්‍රතික්‍රියාවට පෙර තියෙන ද්‍රව්‍ය. ප්‍රතික්‍රියක අංශුවල චාලක ශක්තිය වැඩි වෙනවා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ප්‍රතික්‍රියක අංශුවල චාලක ශක්තිය වැඩි වුණාට පස්සේ මොකද්ද වෙන්නේ? ඒකක කාලයක් තුල සිදුවන ගැටීම් සංඛ්‍යාව වැඩි වෙනවා. මොකද්ද සිද්ධ වෙන්නේ? ඒකක කාලයක් තුල සිදුවන ගැටීම් සංඛ්‍යාව වැඩි වෙනවා. එවිට ප්‍රතික්‍රියාව ශීඝ්‍ර වෙනවා. උෂ්ණත්වය වැඩි වන විට ප්‍රතික්‍රියකය සෑදී ඇති අංශුවල චාලක ශක්තිය වැඩි වෙනවා. චාලක ශක්තිය වැඩි වන විට ඒකක කාලයක් තුල සිදුවන ගැටීම් සංඛ්‍යාව වැඩි වෙනවා. ගැටීම් සංඛ්‍යාව වැඩි වෙන විට ප්‍රතික්‍රියාව ශීඝ්‍ර වෙනවා. මේ ප්‍රතික්‍රියාව ශීඝ්‍ර වෙන්න සිදුවන අභ්‍යන්තරේ ක්‍රියාවලිය සැබෑවට මේ වගේ ක්‍රියාවලියක් සිද්ධ වෙනවාද කියලා අපට පාසලේ විද්‍යාගාරයේදී සරල ක්‍රියාකාරකමක් කරලා තහවුරු කරගන්න පුළුවන්. මේ අදහස සත්‍යද අසත්‍යද කියන එක. එහෙම නැත්නම් හැබෑවට මේ විදියට උෂ්ණත්වය සමග ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වෙනස් වෙනවාද කියලා අපට අධ්‍යයනය කරන්න පුළුවන්. මේකට අපි සරල ක්‍රියාකාරකමක් අත්හදා බලමු. මේ පාසලේ සිදු කරලත් ඇති සමහර මේ ක්‍රියාකාරකම් නැවත මතක් කරගන්න. මෙන්න මෙහෙම ක්‍රියාකාරකම් සැලසුම් කරන්න කියලා අපි යෝජනා කරනවා. කොහොමද මේ ක්‍රියාකාරකම් සැලසුම් කරන්නේ? කැකෑරුම් නල දෙකක් ගන්නවා. අරගෙන අපේ කැකෑරුම් නල දෙක A හා B ලෙස නම් කරනවා. මේ ක්‍රියාකාරකමට අදාළ සටහනක් අඳින්න අපි පැවරුමේ ඉඩ තියලා තියෙනවා. දරුවන්ට පුළුවන් නම් මේ ගාම්ම පෑන පැන්සල අඩි රූල් අරගෙන මේ සටහනත් අඳින්න පටන් ගත්ත නම් ඔයාලට වැඩියම එක සාර්ථකයි. කොහොමද මුලින්ම අඳින්න ඕන? කැකෑරුම් නල දෙකක් ගෙන A හා B ලෙස නම් කරන්න. right. එතකොට ඔයාලා අඳින්න ඕන පහලින් කැකෑරුම් නල දෙකක්. එක සමාන කැකෑරුම් නල දෙකක් ඇඳලා එකකට A කියලා නම් කරනවා, අනිත් එක B කියලා නම් කරනවා. කැකෑරුම් නල දෙක ඇඳගත්තා, A හා B ලෙස නම් කරා. ඉන්පසු නල දෙකටම පොටෑසියම් පර්මැංගනේට් සමාන ප්‍රමාණය ඇතුල් කරන්න. කොන්ඩිස් සමාන ප්‍රමාණය ඇතුල් කරා කියලා නිරූපණය කරන්න කොහොමද? නල දෙකේම සමාන උසකට ද්‍රවය දානවා. මොනවද මේ දාන ද්‍රවය? පොටෑසියම් පර්මැංගනේට් ද්‍රාවණයක් දානවා. දාලා ඊට පස්සේ ඉන්පසු නල දෙකටම සල්ෆියුරික් සමාන ප්‍රමාණය ඇතුල් කරන්න. මේ ක්‍රියාකාර මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ ආම්ලික මාධ්‍යයක් නිසා. අපි මේකට ඇතුල් කරනවා පොටෑසියම් පර්මැංගනේටවට අමතරව සල්ෆියුරික් අම්ලය නල දෙකටම නැවත සල්ෆියුරික් අම්ලයත් මිශ්‍ර කරනවා. එතකොට නල දෙකේ අවසාන උසවල් නැවත සමාන වෙන්න ඕන ද්‍රව උසවල්. අපි මේක නම් කරනවා දැන් ආම්ලික පොටෑසියම් පර්මැංගනේට්. ආම්ලික පොටෑසියම් පර්මැංගනේට් නල දෙක නම් කරා AB කියලා. නල දෙකේ ද්‍රවයක් ඇතුල් කරා එක ප්‍රතික්‍රියකයක්. කවුද මේ ප්‍රතික්‍රියකය? ආම්ලික පොටෑසියම් පර්මැංගනේට්. මෙන්න මේ ප්‍රතික්‍රියකයත් එක්ක ප්‍රතික්‍රියා කරන අනෙක් කෙනා කවුද? යකඩ. අපිට යකඩ, පිරිසිදු යකඩ ඇන දෙකක් අරගත්තට පස්සේ සමාන ප්‍රමාණයේ යකඩ ඇන දෙකක් අරගෙන අපි එකවර මේ නල දෙකට දානවා. යකඩ සහ පොටෑසියම් පර්මැංගනේට් ප්‍රතික්‍රියා කරනකොට රසායනික විපර්යාසයේ ප්‍රතිඵලයක් විදිහට මේ පොටෑසියම් පර්මැංගනේට් වල වර්ණය වෙනස් වෙනවා. පොටෑසියම් පර්මැංගනේට් දම් පාටයි. ටිකක් වෙලා මේ ප්‍රතික්‍රියාව වෙනකොට දම් පාට ක්‍රමයෙන් අඩු වෙනවා. ගොඩාක් වෙලා ප්‍රතික්‍රියාව වුණොත් අවර්ණ වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ වර්ණය වෙනස් වීම මගින් අපි ප්‍රතික්‍රියාව සිදුවන ආකාරය තහවුරු කරගන්නවා. මම හිතන්නේ අපි දැන් ඇටවුම ඇඳගෙන ඉවරයි. ඔයාලා නල දෙකක් ඇඳා AB කියලා නම් කරා. නල දෙකට ආම්ලික පොටෑසියම් පර්මැංගනේට් ඇතුල් කරා. නල දෙකට සමාන යකඩ ඇන දෙකක් ඇතුල් කළා පිරිසිදු. ඊට පස්සේ ඒ නලය කාමර උෂ්ණත්වයේ තිබියදීම B නලය රත් කරන්න. ඒ නලය කාමර උෂ්ණත්වයේ තිබියදීම B නලය රත් කරන්න. කොහොමද මේ A සහ B නල දෙක උෂ්ණත්ව දෙකක තියෙනවා කියලා අපි නිරූපණය කරන්නේ සටහනකදී? අපට පුළුවන් ඒ නලයට විශේෂයක් සිදු නොකර B නලය යටින් රත් කරන ලද නලය කියලා ලියන්න. එහෙම නැත්නම් අපට පුළුවන් A නලය යටින් සෙල්සියස් 30යි කියලා ලියලා B නලය යටින් ඊට වැඩි උෂ්ණත්වයක් සෙල්සියස් 50යි කියලා ලියන්න. මේ වගේ උපක්‍රමයකින් අපි පෙන්වනවා. මොකද්ද පෙන්වන්නේ? නල දෙක උෂ්ණත්ව දෙකක තියෙනවා. අපි සැලසුම් කරන විදිහට A නලය අඩු උෂ්ණත්වයක තියෙනවා, B නලය වැඩි උෂ්ණත්වයක තියෙනවා කියලා අපි ඇටවුම සකස් කරනවා. සකස් කරලා නිරීක්ෂණ බලනවා. මොකද නිරීක්ෂණ? යකඩ සහ පොටෑසියම් පර්මැංගනේට් ප්‍රතික්‍රියා සිදු වෙන විට කොන්ඩිස් වල නැත්තම් පොටෑසියම් පර්මැංගනේට් වල වර්ණය වෙනස් වෙනවා. වර්ණය වෙනස් වෙන්න ගතවන කාලය අපි මිනුම් කරගන්න විරාම ඝටිකාවක් තියාගන්න පුළුවන්. කොච්චර වෙලාවක් ඇතුළත වර්ණය වෙනස් වුණේ? එහෙම නැත්තම් යම් කිසි වෙලාවක් ඇතුළත වේගෙන් වර්ණය වෙනස් වුණේ කාගේද, සෙමෙන් වර්ණය වෙනස් වුණේ කාගේද කියලා අධ්‍යයනය කරනවා. ඒ අනුව ඉක්මනින් වර්ණය වෙනස් වෙන්නේ ප්‍රතික්‍රියාව ඉක්මනින් වෙන කෙනාගේ, සෙමෙන් වර්ණය වෙනස් වෙන්නේ ප්‍රතික්‍රියාව සෙමෙන් වෙන ඇටවුමේ. මේ ක්‍රියාකාරකම ටික වෙලාවක් සිද්ධ වෙන්න දීලා අපි අධ්‍යයනය කරලා නිරීක්ෂණ වාර්තා කරගන්නවා. කොහොමද නිරීක්ෂණ වාර්තා වෙන්නේ? ඒ නලය, ඒ නලය කියන්නේ මොකද්ද? අපේ සැලසුමට අනුව නම් උෂ්ණත්වය අඩු නලය. ඒ නලයේ දම් පැහැය අවර්ණ වීමට වැඩි වේලාවක් ගත විය. මොකද්ද නිරීක්ෂණය? ඒ නලයේ දම් පැහැය අවර්ණ වීමට වැඩි වේලාවක් ගත විය. B නලයේ වර්ණය නැත්නම් B නලයේ දම් පැහැය ඉක්මනින් අවර්ණ විය. ඒ නලයේ දම් පැහැය අවර්ණ වීමට වැඩි වේලාවක් ගත විය. අනික නිරීක්ෂණය. B නලයේ දම් පැහැය ඉක්මනින් අවර්ණ විය. පැහැදිලි මේ කියන්නේ? මේ නිරීක්ෂණ දෙක අපි දැන් සංසන්දනය කරනවා. ඒ නලයේ දම් පැහැය අවර්ණ වීමට වැඩි වේලාවක් ගත විය. ඒකේ තේරුම මොකද්ද? ඒ නලයේ ප්‍රතික්‍රියාව සෙමෙන් සිදු විය. B නලයේ දම් පැහැය ඉක්මනින් අවර්ණ විය. මොකද්ද ඒකේ තේරුම? B නලයේ ප්‍රතික්‍රියාව ඉක්මනින් සිදු විය. B නලය කියන්නේ මොකද්ද? අපි උෂ්ණත්වය වැඩි කළ නලය. මේ අනුව අපට තහවුරු වෙනවා උෂ්ණත්වය වැඩි වන විට ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි වන බව. වල පැවරුමින් මේක සම්පූර්ණ කරගන්නත් තියෙනවා. කොහොමද? උෂ්ණත්වය වැඩි වන විට ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි වෙනවා කියලා අපට මේ ක්‍රියාකාරකමෙන් තහවුරු වෙනවා. උෂ්ණත්වය වැඩි වන විට ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි වෙනවා කියලා අපට තහවුරු වුණා. මේ අදහස දැන් උෂ්ණත්වය වැඩි වන විට ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි වෙනවලු. එහෙනම් ඒක අනිත් පැත්තත් හරියන්න ඕන. B නලයේ A නලයේ දිහා බැලුවම මොකද පේන්නේ? අඩු උෂ්ණත්වයක ඇති විට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය අඩුයි. B නලයේ දිහා බැලුවම පේන්නේ මොකද්ද? වැඩි උෂ්ණත්වයක පවතිනකොට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි. දැන් එතකොට අඩු උෂ්ණත්වයක පවතිනකොට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය අඩුයි. වැඩි උෂ්ණත්වයක පවතිනකොට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි. මෙන්න මේ සිදුවීම් අපි එදිනදා කටයුතු වලදී ප්‍රයෝජනට ගන්න. ඔයාලගේ පැවරුමෙත් තියෙනවා මේක මේ වගේ අවස්ථා ලියන්න කියලා. කොහොමද ජීවිතයේ විවිධ කටයුතු වලදී ප්‍රතික්‍රියාව සිදුවන උෂ්ණත්වය වෙනස් කර ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වෙනස් කර ගන්නා අවස්ථා ලියන්න. මොනවද ලියන්න තියෙන්නේ? ජීවිතයේ විවිධ කටයුතු වලදී ප්‍රතික්‍රියාව සිදුවන උෂ්ණත්වය වෙනස් කර ශීඝ්‍රතාවය වෙනස් කර ගන්නා අවස්ථා ලියන්න. මොනවද ඒ වගේ අවස්ථා? හොඳ උදාහරණයක් තමයි පාන වර්ග, බීම වර්ග හදනකොට සීනි ලුණු දිය කරන්න අපි තරමක් උණුසුම් වතුර භාවිතා කරනවා. ශීතකරණයේ තියලා ගත සීතල වතුර ගත්තොත් සීනි ලුණු දිය කරන්න ගොඩක් වෙලා යනවා, අපි අපහසුතාවයට පත් වෙනවා. ඒක නිසා අපි තරමක් උණුසුම් වතුර ගත්තම හරි පහසුවෙන් දිය කරගන්න පුළුවන්. මේ උෂ්ණත්වය ප්‍රතික්‍රියාව ශීඝ්‍ර කරගනු එක අවස්ථාවක්. මොකද්ද මේ? පාන වර්ග සෑදීමේදී උණුසුම් ජලය භාවිතා කළ විට පහසුවෙන් ලුණු සීනි දිය කරගත හැකි වීම. මේ උෂ්ණත්වය වැඩි කළ ප්‍රතික්‍රියාව ශීඝ්‍ර කරගනිපු අවස්ථාව. මේ උෂ්ණත්වය කියන සාධකය පාලනය කළ ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය අඩුවන අවස්ථාවකුත් තියෙනවා. මොකද ඒ අවස්ථාව අවාසිදායක අවස්ථාවක්. ප්‍රතික්‍රියාවක් සිදුවෙන එක අවාසිදායක අවස්ථාවක්. මොකද ඒ අවස්ථාව? ආහාර නරක් වෙනවා. ආහාර නරක් වෙන විට රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා ආහාර තුල. ක්ෂුද්‍ර ජීවිනුත් ආහාර නරක් කරනවා, ආහාරය තුල තියෙන රසායන ද්‍රව්‍යවල ක්‍රියාකාරීත්වනුත් ආහාරය නරක් වෙනවා. මේ ආහාරය නරක් වීම කියනකොට රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. මේ ප්‍රතික්‍රියාව ඉක්මනින් වෙනවා කියන්නේ ආහාර ඉක්මනට නරක් වෙනවා. එහෙමනම් අපිට පුළුවන් උෂ්ණත්වය අඩු කරලා මේ ආහාර නරක් වීම තුල සිදුවන රසායනික ප්‍රතික්‍රියාවේ වේගය අඩු කරලා ආහාර නරක් වීම කල් තබා ගන්න. ආහාර නරක් වීම කල් දමා ගන්න, නැත්නම් වේගය අඩු කරන්න. අපි මොකද්ද කරන්නේ? ආහාර ශීතකරණේ තියෙනවා. එතකොට ආහාරයේ පවතින උෂ්ණත්වය අඩු වෙනවා. එතකොට ආහාරය තුළ ඇති රසායන ද්‍රව්‍ය ප්‍රතික්‍රියා වෙලා සිදුවන නරක් වීම, නරක් වන වේගය අඩු වෙනවා. එතකොට ආහාර නරක් වීමට වැඩි කාලයක් ගත වෙනවා. අපට ආහාර කල් තබා ගන්න පුළුවන් වෙනවා. මෙන්න ඊළඟ එක තමයි උෂ්ණත්වය වෙනස් කරලා ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වෙනස් කරපු තව අවස්ථාවක් තමයි ඒ කිව්වේ. හන්නේද? දැන් අපි මේ කතා කරේ මොකද්ද? උෂ්ණත්වය මගින් ප්‍රතික්‍රියාවක් ශීඝ්‍ර කරන අයුරු. ඊට පස්සේ අපිට තියෙනවා ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වෙනස් කරන තවත් සාධකයක්, පෘෂ්ඨ වර්ගඵලය. පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ මොකද්ද? මතුපිට වර්ගඵලය. මතුපිට වර්ගඵලය කොහොමද ප්‍රතික්‍රියාවක් ශීඝ්‍ර කරන්නේ? මෙන්න මෙහෙමයි කියන්නේ. මේක බලපාන්නේ ඝන ද්‍රව්‍යයක්, ද්‍රවයක් හෝ වායුවක් සමග ප්‍රතික්‍රියා කරන විට. ඝන ද්‍රව්‍යයක්, ද්‍රවයක් හෝ වායුවක් සමග ප්‍රතික්‍රියා කරන විට අර ඝන ද්‍රව්‍යයේ පෘෂ්ඨ වර්ගඵලය ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට බලපාන. කොහොමද බලපාන්නේ? ඝන ද්‍රව්‍ය සමගත් වායුවක් ද්‍රවයක් ප්‍රතික්‍රියා කරනකොට ප්‍රතික්‍රියා වෙන්නේ අර ඝන ද්‍රව්‍යයේ මතුපිට පෘෂ්ඨයේ විතරයි. පැහැදිලිද මේ කියන්නේ? මතුපිට පෘෂ්ඨයේ විතරයි. අභ්‍යන්තර පෘෂ්ඨවල අනෙක් ප්‍රතික්‍රියකයේ ස්පර්ශ වෙන්න සිදුවෙන්නේ නැහැ. උදාහරණයක් විදියට දර කැබැල්ලක් දහණය වන අවස්ථාව ගන්න. දර දහණය වන විට දර සහ ඔක්සිජන් ප්‍රතික්‍රියාව වෙනවා. ප්‍රතික්‍රියාව වෙන්නේ කොතනද? ඔක්සිජන් දරවල ගැටෙන්න පුළුවන් ස්ථානෙ විතරයි. කොතනද ගැටෙන්නේ? මතුපිට ඉඩේ විතරයි. අපි මේක ශීඝ්‍ර කරන දර කැල්ල පලනවා. පැලුවට පස්සේ අභ්‍යන්තර පෘෂ්ඨවලත් ඔක්සිජන් ස්පර්ශ වෙන්න ගන්නවා. එතකොට එම ස්ථානවලුත් දහන ප්‍රතික්‍රියාව ආරම්භ වෙලා පහසුවෙන් දහනය සිද්ධ වෙනවා. මේ විදිහට අපට පෘෂ්ඨ වර්ගඵලය වැඩි කරාට පස්සේ ප්‍රතික්‍රියාව ශීඝ්‍ර කරගන්න පුළුවන්. කොහොමද පෘෂ්ඨ වර්ගඵලය වැඩි කරගන්නේ? විශාල කොටසක් කුඩ විශාල ඝනයක් කුඩා කැබලි වලට කැඩුවට පස්සේ පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙනවා. මේක එකපාරට අවබෝධ කරගන්න අමාරු නම් හිතන්න මෙහෙම ඔයාලා මතක් කරගන්න ලී කැබැල්ලක්. ඔයාලා මතක් කරගන්න ලී කැබැල්ලක්. ඝන කාබ හැඩයට තියෙන ලී කැබැල්ල. මේ ලී කැබැල්ලේ තියෙනවා පෘෂ්ඨ හයක්. දැන් අපිට තින්ත ටිකක් මේකේ ගාන්න උනා කියලා හිතමුකෝ. දැන් පෘෂ්ඨ හයක ගාන්න තින්ත උන. අපි මේ ලී කැබැල්ල මැදින් කීයක් අරන් කපනෝ. කපල ඉවරනට පස්සේ අලුත් පෘෂ්ඨ දෙකක් නිරාවරණය වෙනවා. තින්ත ගෑව නම් අපට වැඩිපුර තින්ත ටිකක් ඕන වෙනවා අලුතෙන් නිරාවරණය වෙච්ච පෘෂ්ඨවල ආලේප කරන්න. ඒ කියන්නේ ඝනය කැබලි දෙකකට කැඩූ ගමන් මතුපිට වර්ගඵලය වැඩි වෙනවා. මේ වර්ගඵලය වැඩිවීම ප්‍රතික්‍රියාවක් සීඝ්‍ර කරන්නේ කොහොමද? මෙන්න මෙහෙම අපි පැහැදිලි කරන්න. ඝනයක් කුඩා කැබලි වලට කැඩෙන විට මතුපිට වර්ගඵලය වැඩි වෙනවා. පැහැදිලි මේ කියන්නේ ඝනයක් කුඩා කැබලි වලට කන්න විට මතුපිට වර්ගඵලය වැඩි වෙනවා. මතුපිට වර්ගඵලය වැඩි වෙනකොට මොකද්ද වෙන්නේ? ඝනය සමග ස්පර්ශ වන අනෙක් ද්‍රවය හෝ වායුව ස්පර්ශ වන ඉඩකඩ වැඩි වෙනවා. එතකොට ඝන ද්‍රව්‍යයයි අනෙක් ප්‍රතික්‍රියකයයි ගැටෙන්න තියෙන ඉඩකඩ වැඩි වෙනවා. ගැටෙන ඉඩකඩ වැඩි වෙනකොට, ගැටෙන අවස්ථා වැඩි වෙනකොට ප්‍රතික්‍රියාව සීඝ්‍ර වෙනවා. කොහොමද එහෙනම් මේ ප්‍රතික්‍රියාවක් සීඝ්‍ර වෙන්න පෘෂ්ඨ වර්ගඵලය බලපාන්නේ? ඔයාලගේ පැවරුමේ තියනවා මෙන්න මේ ඝනයක පෘෂ්ඨ වර්ගඵලය වෙනස් කරනකොට ප්‍රතික්‍රියාවක් සීඝ්‍ර වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න. ප්‍රතික්‍රියකවල පෘෂ්ඨ වර්ගඵලය වැඩි වන විට ප්‍රතික්‍රියාව සීඝ්‍ර වන ආකාරය පැහැදිලි කරන්න. කොහොමද පැහැදිලි කරන්නේ? ඝනයක් කැබලිවලට වෙන් කරන විට නිරාවරණය වන වර්ගඵලය වැඩි වේ. මොකද සිද්ධ වෙන්නේ? නිරාවරණය වන වර්ගඵලය වැඩි වේ. ඝනයක් කැබලිවලට වෙන් කරන විට නිරාවරණය වන වර්ගඵලය වැඩි වේ. පැහැදිලිද කියන්නේ? ඝනයක් කැබලිවලට වෙන් කරන විට නිරාවරණය වන වර්ගඵලය වැඩි වේ. ඔයාලා පැවරුම දිහා බලන්න, මේක ලියන්නත් ඉඩකඩක් දීලා තියෙනවා. එවිට, එවිට කියන්නේ මොකද්ද? නිරාවරණය වන වර්ගඵලය වැඩි වන විට ඒකක කාලයක් තුල ප්‍රතික්‍රියක අංශු ගැටෙන වාර ගණන වැඩි වේ. ඒකක කාලයක් තුල, විනාඩියක් තුල, තප්පරයක් තුල, ඒකක කාලයක් තුල ප්‍රතික්‍රියක අංශු ගැටෙන වාර ගණන වැඩි වේ. ඉස්සෙල්ලා විනාඩියකට අංශු 100 වාරයක් ගැටුණා නම් දැන් විනාඩියකට අංශු, දැන් විනාඩියකට අංශු ඊට වඩා වැඩි වාර ගණක් ගැටෙනවා. එතකොට ප්‍රතික්‍රියාව මොන වෙනවද? සීඝ්‍රයෙන් සිද්ධ වෙනවා. පැහැදිලි මේ කියන්නේ මේ විදියට හැබෑවටම ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියකවල පෘෂ්ඨ වර්ගඵලය ප්‍රතික්‍රියාවක් සීඝ්‍ර කරනවාද කියලා අපිට තහවුරු කරගන්න සරල ක්‍රියාකාරකමක් කරන්න පුළුවන්. කොහොමද? පරීක්ෂණ නල දෙකක් ගන්නවා. මේ ඇටුම් අඳින්න තියෙන වලට පරීක්ෂණ නල දෙකක් ගන්නවා. මේ ප්‍රතික්‍රියාව කරන්න හදන්නේ කැල්සියම් කාබනේට් කියන හුණුගල් සහ HCl අම්ලය අතර ප්‍රතික්‍රියාවක් කරන්න යන්නේ. කොහොමද අපි කරන්නේ? කැල්සියම් කාබනේට් සහ HCl භාජන දෙකට ඇතුල් කරලා ප්‍රතික්‍රියාව සිද්ධ වෙන සලස්සනවා. ඒකෙදි එකකට කැල්සියම් කාබනේට් කැට දානවා, අනෙක් එකට කැල්සියම් කාබනේට් කුඩු දානවා. ඇතුල් කරනකොට සමාන ස්කන්ධ වලින් ඇතුල් කරන්න ඕන. එකකට කැට ග්‍රෑම් 5යි, අනෙක් එකට කුඩු ග්‍රෑම් 5යි. මේ A අපි නල දෙක නම් කරගන්නවා AB කියලා. ඉස්සලා වගේම A නලයට දානවා කැට, B නලයට දානවා කුඩු. මොකද නිරීක්ෂණය වෙන්නේ? ඒ නලය තුල වේගෙන් වායු බූළු පිට වෙනවා. මේ ප්‍රතික්‍රියාවේදී වායු බූළු පිට වෙනවා. ඒ නලය තුල වායු බූළු පිටවන වේගය අඩුයි. මොකද ඒකට කැට දැම්මේ. B නලය තුලට දැම්ම කුඩු. B නලය තුල වායු බූළු පිටවන වේගය වැඩි. ඒ නලය තුල වායු බූළු පිටවන වේගය අඩුයි. කැට දාපු නලය. B නලය තුල වායු බූළු පිටවන වේගය වැඩි. කුඩු දාපු නලය තුල. මේ අනුව කුඩු කියන්නේ පෘෂ්ඨ වර්ගඵලය වැඩි කැල්සියම් කාබනේට් තියෙන නලය නම් පෘෂ්ඨ වර්ගඵලයේ වැඩි නලයේ ප්‍රතික්‍රියාවේ සීඝ්‍ර වෙලා කියලා අපිට මේකෙන් තහවුරු වෙනවා. මේ විදියට පෘෂ්ඨ වර්ගඵලයේ සීඝ්‍රතාවය පෘෂ්ඨ වර්ගඵලයේ වෙනස් කරලා සීඝ්‍රතාවය වැඩි කරගන්න අවස්ථා මොනවද කියලා අහලා තියෙනවා. මතක් කරගන්න, විශාල දර කොටයක් දහණයට පෙර කැබලි වලට කැඩීම. විශාල දර කොටයක් දහණයට පෙර කැබලි වලට කැඩීම. එතකොට ප්‍රතික්‍රියාව සීඝ්‍ර වෙනවා. ඒ වගේම පාන වර්ග සාදන කොට ලුණු කැට වෙනුවට අපි කුඩු භාවිතා කරනවා. එතකොට පහසුවෙන් දිය වෙනවා. කැට වෙනුවට කුඩු භාවිතා කරනවා. එතකොට පෘෂ්ඨ වර්ගඵලයේ වැඩි කුඩු වල පහසුවෙන් දිය වෙනවා. මෙන්න මේ වගේ එදිනදා ජීවිතයේ විවිධ අවස්ථාවලදී අපි පෘෂ්ඨ වර්ගඵලයේ වැඩි කරලා ප්‍රතික්‍රියාවක් සීඝ්‍ර කරගන්නවා. ඒ වගේම ආහාර ජීර්ණයේ රසායනික ප්‍රතික්‍රියාවක්. අපි ආහාර ජීර්ණය පහසු කරගන්න හොඳින් ආහාර හපනවා. එතකොට ආහාරයේ වර්ගඵලය වැඩි වෙනවා. එතකොට ආහාර හොඳින් ජීර්ණය වෙනවා. මේ විදිහට අපිට පෘෂ්ඨ වර්ගඵලය වෙනස් කරලා ප්‍රතික්‍රියාවක් සීඝ්‍ර කරගන්න පුළුවන්. එමනම් අපි අද සාධක දෙකක් කතා කරා. ඔයාලට ඊළඟ දවසේදී රුහුණු ගුරු ගෙදරින් ප්‍රතික්‍රියාවක් සීඝ්‍ර කරන්න අවශ්‍ය වෙන ඊළඟ සාධක දෙක කොහොමද ප්‍රතික්‍රියාවක සීඝ්‍රතාවයට බලපාන්නේ කියලා පැහැදිලි කරලා දෙවි. අපි අදට විද්‍යාව පාඩම් මෙතනින් අවසන් කරනවා. ආයුබෝවන් සියලුම දෙනාට සුබ දවසක්. අපි රුහුණු ගුරු ගෙදරින් ඊළඟ දවසක ඉතුරු කොට සඳහා හමු වෙමු.
රුහුණු ගුරු ගෙදර සම්බන්ධව ඔබට මතුවන ගැටලු සහ ඔබේ අදහස් පළ කිරීමට දැන් SMS සේවාවක් සක්‍රියයි. විද්‍යාව විෂයට අදාළ පාඩම් පිළිබඳව ඔබට ගැටලුවක් වේ නම් SCI හිස්තැනක් Q හිස්තැනක් ප්‍රශ්නය පැහැදිලිව සහ සරලව සඳහන් කොට ඉංග්‍රීසි අකුරෙන් වෙනත් ආකාරයකින් කියන්නේ නම් Singlish හෝ Tanglish. Singlish හෝ Tanglish වලින් ලියා 0.7.481.488 0.7.481.488 SMS කරන්න. ඔබට යම් අදහසක් හෝ යෝජනාවක් හෝ ඉදිරිපත් කරන්න තිබේ නම් ඔබ කල යුත්තේ ඉහත Q අක්ෂරය වෙනුවට C අක්ෂරය යෙදීමයි.
අවකාශයේ පාසල
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර.